ගරු සඳරුවන් මද්රසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තිබෙනවා.
ගරු මූලස්නාධිපති මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය සේවාව ගත්තට පස්සේ මෙතෙක් කාලයක් මේ රට පාලනය කරපු පාලකයෝ මේ සෞඛ්‍ය සේවාව ඉස්සරහට ගෙනියන්න, මේ සෞඛ්‍ය සේවාව ලෝකේ අනිත් රටවල් වල තියෙන දියුණු සෞඛ්‍ය සේවාවන් එක්ක ගලපන්න කොහොමද වැඩ කරේ කියන එක ගැන අපිට තියෙන විශාල සැකයක්. විශේෂයෙන්ම ලංකාවේ රෝගීන් ගත්තට පස්සේ ඉන් විශාල කොටසක් රජයේ රෝහල් වලට තමයි තමන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා යන්නේ. ඉන් සමහරක් පෞද්ගලික රෝහල්, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලට යොමු වෙනවා. තවත් සමහරක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මැති ඇමතිවරු, මන්ත්‍රීවරු වගේ මිලියන් ගණන් සල්ලි වේදම් කරලා විදේශගත වෙනවා තමන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා. අපි හිතනවා මේ මොන මාදිලිය තිබුණත් නිදහස් සෞඛ්‍ය සේවාව තමයි මෙහි ප්‍රමුඛතම කාර්යභාරය කරන්නේ. ඒ නිසා අප සතු යුතුකමක් තිබෙනවා මේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීමට. ඒ වගේම අපේ රටේ 2023 වර්ෂයට අනුව රෝහල් 619ක් තියෙනවා. ප්‍රයිමරි හෙල්ත් කෙයා යුනිට් 545ක් තියෙනවා. මේවට ඉන් පේෂන්ස් විදියට, රෝහල් ඇඩ්මිට් වෙන පේෂන්ල විදියට 163කට වඩා වැඩි රෝගීන් පිරිසක් රෝහල් වලට ඇතුළත් වෙනවා. ඒ වගේම OPD වලට 1440කට වඩා වැඩි රෝගීන් පිරිසක් ඇතුළත් වෙනවා. මෙපමණ රෝගීන් පිරිසක් ඇතුළත් වුණත් මෙරටේ පැවති ආණ්ඩු මේ සෞඛ්‍ය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කරලා තිබුණේ එකම සංඛ්‍යාවක් විතරයි, එකම ප්‍රමාණයක් විතරයි. ප්‍රතිශතාත්මකව ඒක වැඩි කරන්න කටයුතු කරලා තිබුණේ නැහැ. ඒක 2000 වගේ වර්ෂයක් ගත්තොත් මුළු සෞඛ්‍ය වේදීම දළදාචිත නිෂ්පාදිතයක් ලෙස ප්‍රතිශතයක් ලෙස 1.65%. 2001 1.33%. ඒක අනිත් පැත්තෙන් බැලුවොත් 2023 ඒත් ඒ විදිහමයි 1.5%. 2022 1.34%. ඒකෙන් පේනවා මෙරට ආණ්ඩු මිනිසුන්ගේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමන්ගේ වියදම් කරේ මොන විදියටද කියලා. කලින් කතා කරපු මන්ත්‍රීවරයෙක් අර පහුගිය ආණ්ඩුවල දේවල් කියන්නේ නැතුව අපි කරන්න ඉන්න, අපි කරපු දේවල් විතරක් කියන්න කිව්වට ඒ පූර්විකා ඉඳගෙන මේ බිඳවට්ටපු සෞඛ්‍ය සේවාව ගැන අපිට කතා කරන්න බෑ. පහුගිය ආණ්ඩු, පහුගිය සෞඛ්‍ය ඇමතිවරු මේ සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන ගියේ ඉදිරි සැලැස්මක් ඇතුව නෙවෙයි. අපි පහුගිය දවස්වල සමහර රෝහල් වල නිරීක්ෂණය කරා. හම්බන්තොට දිස්ත්‍රික්කේ තංගල් රෝහල ගත්තොතින් තංගල් රෝහලේ ICU එකක් ඉදි කරන්න ගොඩනැගිල්ලක් හදලා තියෙනවා 2006න් පස්සේ. දැන් ඒ ගොඩනැගිල්ල ගරා වැටෙමින් තියෙනවා. ICU එකක් දාන්න විධිමත් ගොඩනැගිල්ලක් නැතුව ඉන්න වසර ගාණක් තිස්සේ. ඒ වගේම ඒ තංගල් රෝහලේම ළමයින්ගේ ළමා වාට්ටුවක් තියෙනවා. වාට්ටු සැලසුමේ සෝපානයක් තියෙනවා, නමුත් වාට්ටුවේ සෝපානයක් නැහැ. ତොර මේ පාලකයෝ අර ඉදිකිරීම් මතින් උනත් සෞඛ්‍යයට වෙන් කරපු අවධානය මේකෙන් පේනවා. ඒ වගේම නේවාසික රෝගීන්, ඒ වගේම බාහිර රෝගීන් මුහුදෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි දිගු පෝලිං වල රැඳිලා ඉන්න වෙලා තියෙනවා. අපි හිතනවා ඒකට ප්‍රධාන හේතුවක් තමයි වෛද්‍යවරුන්ගේ හිඟය, වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ හිඟය. සංඛ්‍යාත්මකව ගත්තොතින් 2023 අගෝස්තු 16 දිනට, ඒ කියන්නේ 2020 ඉඳලා 2023 දක්වා විශේෂඥ වෛද්‍යවරු 293 දෙනෙක් සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒකේ තියෙනවා වැටුප් රහිත නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 67ක්. ඒ වගේම
අනිකුත් වෛද්‍ය නිලධාරීන් 1659 දෙනෙක් සේවින්ගත් වෙලා තියෙනවා. ඒක තියෙනවා විදේශීය පුහුණුවෙන් පසු නැවත සේවයට වාර්තා නොකර වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 40ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වී නැවත නොපැමිණි වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 108ක්. ඒ වගේම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 72 දෙනෙක්, ඒ වගේම ඖෂධවේදීන් 41 දෙනෙක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් 74 දෙනෙක්, බෞද්ධ චිකිත්සක 49 දෙනෙක්, ඔය ආකාර වශයෙන් විවිධාකාරයේ වූ සෞඛ්‍ය ශේෂයට සම්බන්ධ වෙච්ච වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. සමහර රට හැර ගිහිලා තියෙනවා. අපි හිතනවා එහෙම රට හැර ගියේ මෙච්චර කාලයක් මේ රට පාලනය කරපු මේ පාලකයෝ සෞඛ්‍ය සේවකයන්ට දක්වපු සැලකිල්ල නිසා කියලා. දැන් අපේ ආණ්ඩුව අපි සෞඛ්‍ය සේවකයන් නිසි ගෞරව ලබා දෙන්න, වරප්‍රසාදික ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකින් තමයි මම විවෘත ආරාධනාවක් කරනවා රට හැර ගියපු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු ඒ වෛද්‍යවරුන්ට එන්න අපේ රටට ඇවිල්ලා ඔබේ වටිනා සේවය මේ ගොඩනගන මේ ගොඩනැගීමෙන් පවතින රටට ලබා දෙන්න කියලා. ඒ වගේම අප පහුගිය කාලේ දැක්කා මේ සෞඛ්‍ය සේවයේ බිඳ වැටෙන්න හේතු වෙච්ච හේතු මොනවද කියලා. අපි හිතනවා මෙහෙම, අපි සමහර වෙලාවක සමාජ මාධ්‍යවල දැකලා තියෙනවා සමහර ජනාධිපති ආර්යාව ටෝච් ගහලා එක්ෂේ පරීක්ෂා කරන ඡායාරූප, සමහර ජනාධිපති ආර්යාව රෝගීන්ගේ අක්ෂි ඇස් පරීක්ෂා කරන ඡායාරූප, ඒ වගේ විඝටනකාරී තැනකට රටේ සෞඛ්‍ය සේවාව ගෙනාවා. ඒ වගේම පහුගිය කාලේ විශාල ආන්දෝලනයකට තුඩු දුන්නා මේ බාල බෙහෙත් එහෙම නැත්නම් රෝගීන් රෝහලට ආවට වෛද්‍යවරු බෙහෙත් නියම කරාට ඒ බෙහෙත් වල විශ්වාසය නැතිවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්කැල්ල මැතිතුමාගේ අධිකරණ විභාග වෙච්ච නඩුවේදී එතුමා වෙනුවෙන්ම පෙනී හිටපු නීතිඥ මහත්තයා කියනවා මෙන්න මෙහෙම, ඒ වගේම සාමීනි මාගේ සේවාදායකයා මේ වෙද්දි රෝග ගණනාවකින් පෙළෙනවා. ඔහු බන්ධනාගාරගත කළාට පසු ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා තියෙනවා. ඒ වගේම ඔහු උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වග්ගඩ රෝගී තත්ත්වයකුත් තියෙනවා. ඒ වගේම දියවැඩියා රෝගියෙක්. ඊළාට කියනවා ඔහුට තියෙන බරපතලම රෝගී තත්ත්වය තමයි ස්ලීප් ඇප්නියා රෝගය. ඒ රෝගී තත්ත්වයේ තියෙන මාගේ සේවාදායකයාට රැට නිින්දෙන් හුස්ම හිර වෙනවා. ඔහුටත් නැදුනත් ඔහු ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙහෙම පුද්ගලයෙක්ට තමයි මිලියන ගාණක් මිනිස්සුන්ගේ සෞඛ්‍යයේ වගකීම බාර දෙන්නේ. මම අහනවා විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරා රෝගීන්ගේ ආරක්ෂාව ගැන. දාසිරි මන්ත්‍රීතුමා කතා කරා. දැන් මෙහෙම පුද්ගලයෙක්ට සෞඛ්‍ය බාර දුන්නට පස්සේ රෝගීන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද? ඒ වගේම අපි දැක්කා ඖෂධවල තිබිච්ච විශ්වාසය නැති කරපු හැටි. ඒ නඩුවේදීම හෙළවෙන දෙයක් තියෙනවා. ඔය ඉමුනොග්ලොබුලින් කියලා ඖෂධයක් තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන්ට දෙන රිටොක්සිමැප් කියලා ඖෂධයක් තියෙනවා. ඔය රිටොක්සිමැප් කියන ඖෂධ ඒ නඩුවේදී රජයේ නියෝජ්‍ය සොල්තිරි ජෙනරාල්වරිය හෙළි කරනවා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්. මාත්‍රා 2250ක් ගෙන්නලා තියෙනවලු. අවස්ථා 4කදී ඒ 2250 මාත්‍රා 2200ක් ගෙන්නුවා. ඒ වගේම මහරගම ඒ ඖෂධ ගැන පරීක්ෂණ කරලා තියෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා ආයතනයේ ඒ වාර්තාවේ තියෙනවලු. ඒක තියෙන්න ඕන අදාළ පිළිකා නාශක ප්‍රතිදේහය වෙන මොනොක්ලෝනල් ප්‍රතිදේහය අන්තර්ගත වෙලා නැහැ කියලා. ඒක හුදෙක්ම ද්‍රාවණයක් කියලා. ඒකට බාල බෙහෙත් ගෙනල්ලා. ඒකට වීදම් කරපු මුදල රුපියල් ලක්ෂ 100ක්. හැබැයි ඒ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව මේ ඖෂධ මගඩිය රෝගීන්ගේ ජීවිතත් එක්ක තමන්ගේ බලය පාවිච්චි කරලා සෙල්ලම් කිරීම, රෝගීන් මරණයට පත් කිරීම, ඔහොම චෝදනා ගොඩක් එක්ක මේ පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංගයක්. ඒ විශ්වාස භංගෙදී අපේ දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවගේ දැනුම ඔබට තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා. අපේ දිස්ත්‍රික්ක නියෝජනය කරපු මන්ත්‍රීවරු වෙච්ච මහින්ද අමරවීර අජිත් රාජපක්ෂ කියන ඒ මන්ත්‍රීවරු ගත්තේ ඒ වෙලාවේ කෙහෙලි රමුක්කැල්ල සෞඛ්‍ය ඇමතුමාගේ පැත්ත. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ උදේට උදේට ඇවිල්ලා එක එක කරුණු ගැන කෑමර දෙන ඩීවී චානක මහත්මතුමා, ඒ වගේම නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාත් ගත්තේ අර අධිකරණයේ ලෙඩෙක් විදියට ඒකොල්ලගේ පැත්තෙන් ඔප්පු වෙච්ච, ඒ වගේම බාල ඖෂධ ගෙනල්ලා මිනිසුන්ගේ අස් අන්ධ කරා මිනිසු මැරුවා කියලා ඔප්පු කරපු ඒ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලි රමුක්කැල මහත්මයාගේ පැත්ත තමයි මේ කෑමර දෙන ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරපු දේශපාලඥ පවා ගත්තේ. ඒ නිසා අපි බාරගෙන තියෙන්නේ ලෝකේ දියුණු රටක තියෙන දියුණු සෞඛ්‍ය පද්ධතියක් නෙමෙයි. අපි බාරගෙන තියෙන්නේ බිඳ වට්ටපු බිඳ වැටමින් තියෙන සෞඛ්‍ය පද්ධතියක්. ඒකින් අපිට අභියෝගය තියෙන්නම මේ සෞඛ්‍ය පද්ධතිය ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධතියක් බවට ගොඩනගන්නේ කොහොමද කියන අභියෝගය. ඒ අභියෝගය ජය ගැනීමට තමයි අපි මම හිතනවා එන අයවැයේදී එතෙක් මෙතෙක් මේ සෞඛ්‍ය ශේෂයට ආණ්ඩුවක් වෙන් කරපු වැඩිම මුදල් අපි වෙන් කරන්නේ.
මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන්.
ඒ වගේම මූලාසන අඩු මන්ත්‍රීතුමියනි, සෞඛ්‍ය හිඟය මග හරවන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. සෞඛ්‍ය සේවකයන් විදියට තමන්ගේ ට්‍රේනින් පීරියඩ් එක අවසන් කරලා ඉන්න 10,000ක් පමණ පිරිසක් නවක බඳවා ගැනීම වශයෙන් බඳවා ගන්න. ඒ වගේම ඖෂධ මිල පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් මේනකොට නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා. එනිසා අපි ආණ්ඩුව වශයෙන් මේ සෞඛ්‍ය පද්ධතිය නගා සිටීමට පියවර ගන්නවා, ඒ සඳහා වැඩ කරනවා කියන ප්‍රතිඥාව දෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.